වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රසංක එක ගරු නලින් බණ්ඩාර ජයමහා මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නේ මම අහනවා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ.
ගරු කථානායකතුමනි, සති දෙකක් කල් ගන්නවා.
ප්‍රශ්න අංක 2 ගරු රෝහණ බණ්ඩාර මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්න අංක 3 ගරු අජිත් පී පෙරේරා මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්න අසනවා.
ගරු අග්‍රාමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, ප්‍රශ්න අංක 1 ඔව් ගරු ජනාධිපතිතුමන් විසින් 2024 ජනාධිපතිවරණේ ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන ලද පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ නීතිය මත පාලනයක් සමප්‍රවේශී අධිකරණ පද්ධතියක් පරිච්ඡේදය යටතේ පහත පරිදි ප්‍රතිපත්ති රාමුවට ඇතුළත් කර ඇත. අල්ලස් කොමිසම හා නීතිපති මගින් අල්ලා ඉල්ලා අස්කර ගන්නා ලද නඩු නැවත සමාලෝචනයට ලක්කර සුදුසු නඩු කර නැවත පැවරීමට කටයුතු කිරීම. ප්‍රශ්න ආ2 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ඉල්ලා අස්කරගත් මුළු නඩු සංඛ්‍යාව 102කි. ප්‍රශ්න ආ3 ඉහත නඩු 102 අතුරින් නැවත පවරු නඩු සංඛ්‍යාව 65යි, නැවත නොපැවරීමට තීරණය කළ නඩු සංඛ්‍යාව 34යි, නැවත පැවරීමට සලකා බලමින් සිටින නඩු සංඛ්‍යාව 3යි. ආ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, විශාල ප්‍රශ්නයක් මත වුණා පහුගිය රජයේ සමයේ බලගත්ු ධනවත් පුද්ගලයන් පිළිබඳ නඩු, ඒ වගේම දේශපාලනික බලය තියෙන පුද්ගලයන් පිළිබඳ නඩු තාක්ෂණික හේතු බව කියමින් දූෂණ අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසිනුත් ඇතැම් අවස්ථාවලදී නීතිපතිවරයා විසිනුත් ඉල්ලාස් කරගත්තා. ඒවා ඒ සමහර තාක්ෂණික හේතු බැලූ බැල්මටම ඒ අදාළ සැකකරුවන්ට විත්තිකරුවන්ට වාසිය ලබා ගැනීම උදෙසා කරාද කියලා සැකත් මතුවුණා. ඒ වගේම අසාමාන්‍ය ලෙස ඉල්ලාස් කර ගැනීම සිද්ධ වුණා. ඒ වගේම ඒවා නැවත පැවරුවේ නැහැ ඒ පූර්ණ කාලය පුරා. මොකද අධිකරණයට නැවත පැවරීමේ අයිතිය රඳවාගෙන ඉල්ලාස් කර ගැනීම කළත් ඒවා සිද්ධ වුණේ නැහැ. මේ තත්ත්වයන් තුළ බරපතල දේශපාලන පොරොන්දුවක් පහුගිය ජනාධිපති වරණේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා විසින්ම ලබලා දුන්නා මේ නැවත නඩු පවරන්න. අද මේ ඉදිරිපත් කරපු සංඛ්‍යා තුළ සංඛ්‍යාත්මක වශයෙන් 65ක් තිබුණත් ඉතාම බරපතල දේශපාලනය හා සම්බන්ධ, ඒ වගේම විශාල මුදල් ප්‍රමාණයන් හා සම්බන්ධ නඩු එකක්වත් මේ වන තෙක් නැවත පවරලා නැහැ. ඉතාම සුළු, ඉතාම ප්‍රමාණයෙන් අඩු, ඒ වගේම ගුණත් කියන්නේ ඒ පිළිබඳ මේ ඇත්තටම ගැටලු තියෙන බැරෑරුම් නඩු නැවත පවරල නැහැ ගරු අගමැතිතුමනි. ඔබතුමීට පැහැදිලි කරන්න පුළුවන්ද මේ සභාවෙත් ඉන්නව සමහර අය, මේ සභාවෙත් ඒ සමහර සැකකාරයෝ
ඉන්නවා. ඔබතුමා කැටි කරන්න
ඕනේ. අපි නලින් පැතුමා හොඳට දන්නවා, අමතුමා හොඳට දන්නවා, එතුමත් ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ බරපතල දූෂණ හා සම්බන්ධ, බරපතල වැරදි හා සම්බන්ධ නඩු ඒවා නැවත නොපැවරීමට හේතුව ගැන ඔබතුමීට පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ එක එක නඩුවේ එක එක නඩුව ඇයි නොපැවරුවේ නැවත කියලා පැහැදිලි කරන්න පුළුවන්.
ගරු අග්‍රාමාත්‍යතුමිය,
ගරු කථානායකතුමනි, නඩු 102ක් තියෙනවා. ඒ 102 පිළිබඳව විස්තර මට නැහැ. එතුමාගේ ප්‍රශ්නේ අහලා තිබ්බේ නඩු කීයක් නැවත පවරනවද කියන එක. ඒකට තමයි මම පිළිතුර සපයාගෙන තියෙන්නේ. ඒ 102න් 65ක් මේ වෙනකොට නැවත පවරා තියෙනවා. තව 3ක් සලකා බලමින් සිටින්නේ. මම හිතන්නේ මේ කාලය තුල විමර්ශනය වෙන නඩු දිහා බැලුවොත් නැවත අත්අඩංගුවට ගන්න ඒ නඩු ක්‍රියාවලිය ගැන යම් අදහසක් තියෙනවා නම් කාවවත් ආරක්ෂා කරන්නේ නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි. සභා මේ පාර්ලිමේන්තුවෙත් ඉන්න සහ මේ පාර්ලිමේන්තුවේ හිටපු බොහෝ බලවත් අයට එරෙහිව ඒ ක්‍රියාමාර්ග නැවත ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. මන්ත්‍රීතුමා හොඳිනුත් දන්නවා මේ සමහර නඩු ඉතාමත්ම පරණයි. අවුරුදු 15ක් 20ක් විතර කාලයක් ඇදෙන නඩු කාලයක් පරණ සිද්ධීන් පිළිබඳ තමා මේ විමර්ශන කරමින් නැවත නඩු පවරන්න අපිට සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට යම් කාලයක් යනවා. නමුත් 102න් 65ක් අපි නැවත පවරලා තියෙන්නේ. තව තුනක් පිළිබඳ සලකා බලමින් සිටිනේ. ඉතින් මං හිතන්නේ මේ වෙනකොට ගත ප්‍රගතිය දිහා බලනවා නම් එතුමා කියන ඒ කතාව මං හිතන්නේ සාධාරණ නැහැ. අපි තරාතිරම බලලා නෙවෙයි මේවා තීරණය කරලා තියෙන්නේ කියන එක ඉතාමත්ම පැහැදිලි. තියෙන සාක්ෂි සහ අපිට ගන්න පුළුවන් පියවර සියල්ලම අපි අරගෙනමින් ඉන්නේ.
ගරු මන්ත්‍රීතුමනි,
තරාතිරම පිළිබඳ ප්‍රශ්නය මතු කරපු නිසා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එරෙහිව අල්ලස්සා දූෂණ විරෝධී ත්‍රිපුද්ගල මහාධිකරණයේ ඉදිරියේ තිබුණු නඩුව ඔහු ජනාධිපති වෙලා දින දෙකක් ඇතුළත ඔහුට ඇති මුක්තිය නිසා අස්කර ගත්තා. ඔහුට දැන් මුක්තිය නැහැ, නැවත පවරන්න පුළුවන්. ඒක හොඳට සාක්ෂි තිබිච්ච නඩුවක්. ඒ වගේම නඩු විභාගේ ආරම්භ කළ තිබිච්ච නඩුවක්. අද වෙනතුරු ඒ නඩුව පැවරුවේ නැහැ. ඒක කවුරුත් දන්නවා. තරාතිරම අනුව ඉහළයි, සිද්ධිය බරපතලයි. අස්කරගත්තේ මුක්තිය නිසා දැන් මුක්තිය නැහැ නීතිය අනුව. මොකද ජනාධිපති කමෙන් අයින් වුණාම මුක්තිය මුක්තිය පිළිබඳ ප්‍රශ්න මතු වෙන්නේ නැහැ. ඒ වගේම ඔබතුමා හොඳින් දන්නවා
ගරු මන්ත්‍රීතුමා කෙටි කරන්න ප්‍රශ්න.
හරි, බොහොම කෙටි ප්‍රශ්න පුතුමා තරාතිරම හැවුවේ. ඊළඟට හිටපු මහා බැංකුවේ අධිපතිතුමා නිවාඩ් කබ්‍රල් මහත්මයා සම්බන්ධ ගෘහක බැඳුම් කර නඩුව ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ අස්කර ගත්තා. ඒ ඔහු කියද්දි මං වරද පිළිගන්නෙත් නැහැ, ගෙවන්නෙත් නැහැ කියලා කියද්දි අස්කර ගත්තා මේ ආණ්ඩුවට. එතකොට ඒ කියන්නේ මේ ඉල්ලා අස්කර ගැනීමේ ක්‍රීඩාව තාම සිද්ධ වෙනවා. ඒ වගේම ඒ නැවත නඩු පැවරීමේදී නැවත තෝරා තරාතිරම අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒකයි අගමැතිතුමේ ප්‍රශ්නේ. ඔබතුමිය කරුණාකරලා ආණ්ඩුව වශයෙන් හොයලා බලන්න මේ පිළිබඳව මේ විශේෂ අවධානය යොමු කරන්න.
ගරු අග්‍රාමාත්‍යතුමිය,
මම හිතන්නේ ඒ ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කියන ප්‍රකාශය අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ විදිහට අපි කාවවත් ආරක්ෂා කරනවා නම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කරන මේ නඩු කටයුතු අපි කරගෙන යන්නේ කාවවත් ආරක්ෂා කරනවා නම් එහෙම තරාතිරම බලලා. ඉතින් ඒ නිසා එහෙම කිසිම දෙයක් නැහැ. මේ අපි ඒ තියෙන ඒ නීති ප්‍රකාර ඒ නීතියට අවශ්‍ය සාක්ෂි සහ ඒ අවශ්‍ය තත්වයන් තුල කාවවත් අපි ආරක්ෂා කරන්න අපේ ආණ්ඩුව බැඳිලා නැහැ. මේ ගරු කතානායකතුමනි, මම පුදුම වෙනවා ආණ්ඩුවල හිටපු ඒ කාලය තුල එකිනෙකාව ආරක්ෂා කරපු අයම අපි මේ හරියට පිළිවෙලට මේක කරගෙන යනකොට මේ විදියට අපෙන් කාව මේ ආරක්ෂා කරනවා කියන එක අහන එකම විහිළුවක්. ඒ නිසා අපි කිසිසේත්ම ආරක්ෂා කරන්නේ පවරණ නඩුත් අපි ඒ විදියටම කරගෙන යනවා. කාවවත් ආරක්ෂා කරන්නේත් නැහැ. අපි ඉදිරියටත් මේ කටයුත්තේ ඍජුවම ඉන්නවා කියන එක ගැන මම නැවත වතාවක් අවධාරණය කරනවා.
ප්‍රශ්න අංක 4 ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
අමාත්‍යතුමනි. ගරු කතානායකතුමනි, එතුමා අහන පළවෙනි ප්‍රශ්න එක සෝල්බරි කොමිෂන් සභාවේ උපදේශා නිර්දේශ අනුව 1948 ජූලි මාස 31 වෙනි දින කොළඹ ගාලුමෝදුර පිහිටි මහලේකම් කාර්යාලයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇත. ආ දෙක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ආයතන කිසිවක් නොපවතී. එහෙත් මෙරට පරිපාලන දිස්ත්‍රික්ක 25 දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් මාධ්‍ය ඒකක පිහිටුවා ඇත. ආ 3 මේ වන විට දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවක සංඛ්‍යාව 201ක්. ආ 4 දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යභාරය ඉහළ සංවර්ධන මට්ටමක් සහ තිරසර ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන සහභාගී කර ගනිමින් සම්නිවේදනයෙන් දායක වීම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වන්නේය. අමාත්‍යාංශයේ අදාළ තොරතුරු ජනමාධ්‍ය ද නිකුත් කිරීම, රජයේ සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, ජාතික වශයෙන් වැදගත් අවස්ථාවන් සහ හදිසි තත්ත්වයන් පිළිබඳ දැනුවත් කිරීම, රජයේ සංවර්ධන ප්‍රගතිය පිළිබඳ චිත්‍රපට හා වීඩියෝ දර්ශන මාර්ගයෙන් මහජනතාව දැනුවත් කිරීම, රජයේ සංවර්ධන තොරතුරු, ඓතිහාසික තොරතුරු සහ අනිකුත් කාලයේ වැදගත්කමක් ඇති තොරතුරු පිළිබඳ ප්‍රවෘත්ති හා වාර්තා වීඩියෝ චිත්‍රපට නිෂ්පාදනය කිරීම, පර්යේෂණාත්මක වාර්තා චිත්‍රපට නිෂ්පාදනය, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා දේශීය තොරතුරු විදේශවලටත් විදේශ තොරතුරු මෙරට ගෙන්වා ගැනීමටත් එහරා ජනතාවට ලබා දීමටත් කටයුතු කිරීම, දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය ජාල හා news.lk වෙබ් අඩවියේ භාෂාත්‍රයෙන් පවත්වාගෙන යාම, දෙසතිය සඟරාව රජයේ දේශය හා විමර්ශන සංගරා යාවත්කාලන පවත්වාගෙන යාම, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ ක්‍රියාකාරීව පවත්වාගෙන යාම, දේශීය විදේශීය මාධ්‍යවේදීන් ජාතික මෙහෙවර හා රාජතාන්ත්‍රික උත්සව සඳහා සම්බන්ධීකරණය, ප්‍රාදේශීය සංවර්ධන ප්‍රයත්න සහ අමාත්‍යාංශී වැඩපිළිවෙල ජනතාව අතරට ගෙන යාම සඳහා මාධ්‍ය චාරිකා සංවිධානය කිරීම, ජාතික වශයෙන් වැදගත් උත්සවවල ප්‍රධාන මාධ්‍ය සම්බන්ධීකාරක වශයෙන් ක්‍රියා කිරීම, වෘත්තීය ප්‍රාදේශීය විදේශ මාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම, රේකී අමාත්‍යාංශී මාධ්‍යයක සමග සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම, කාලීන හා ජාතික වශයෙන් වැදගත් වන සිදුවීම් වලට අදාළ පොත් මුද්‍රණය කිරීම, ජනාධිපතිවරයාගේ දේශීය විදේශීය නිල උත්සවයන්හි මාධ්‍යවරණය මුද්‍රිත ශ්‍රව්‍ය දෘශ්‍ය වාර්තා වශයෙන් ප්‍රස් කර තිබීම, දෛනිකව භාෂාත්‍රයෙන්ම පළවන පුවත්පත් වාර්තා විශ්ලේෂණය කර දැනුවත් ඉදිරිපත් කිරීම ආදී කාර්යභාරයක් තිබෙනවා. අපහ හර්ෂ ශ්‍රී ක්‍රිෂ්මල් ජයරත්න බණ්ඩාර අධ්‍යාපන සුසුකම් ව්‍යාපාර පරිපාලනපති උපාධිය මාස්ටර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් රජරට විශ්වවිද්‍යාලය පරිසර විද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව පෙරදින විශ්වවිද්‍යාලය බැචලර් ඔෆ් සයන්ස් ජීව විද්‍යා උපාධිය පෙරදින විශ්වවිද්‍යාලය
දැන් අපේ එතුමා හොඳ නිලධාරියෙක් අපි දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන එතුමාට මේ ජනමාධ්‍ය පිළිබඳව එතුමාගේ යාළුකම හැර ජනමාධ්‍ය පිළිබඳව කිසිම පාඨමාලාවක්වත් හදාරපු කෙනෙක් නෙවෙයි පළවෙනි කාරණේ. ඒ නිසාම තමයි එතුමා ගිය සතියේ කිව්වේ අග්‍රාමාත්‍යතුමයක් පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ මෙහෙම ප්‍රවෘත්තිපත් සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ කියලා. ඒ දේ නිසා ඔබතුමාට තේරෙනවා ඇති ඒකේ තිබෙන අර්බුදය මොකද්ද කියලා. ඒ නිසා මම ඒ කාරණේ මතු කරන ගමන් දෙවනම ඔබතුමාගෙන් අහන්න කැමතියි, දැන් මේ ආයතනය පිළිබඳව අපි එමතුමා සාකච්ඡා කරා කමිටු ගණනාවක මේ සම්බන්ධ තිබෙන தત્ත්වය. මොකද හේතුව මෙහි තිබෙන නිලධාරි මණ්ඩලය පිළිබඳව ඒ 300 ගන්න කොහොමද සාපිත වෙලා තියෙන්නේ, ඔවුන්ගේ දීමනා පිළිබඳව, ඒ වගේම ඔවුන්ගේ උසස් වීම පිළිබඳව. උසස් වීම නැතුව අවුරුදු ගාණක් මේක හිර වෙලා තිබෙන தત્ත්වයක් තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමතියි කරුණාකරලා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කළා. අපි අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් මේ කිව්වා. ඒ නිසා කරුණාකරලා මේ සම්බන්ධව බලලා විධිමත් ක්‍රමවේදයක් හදන්න ඔබතුමා වැඩ කටයුතු කරනවාද කියලා අහන්න කැමතියි. මොකද හේතුව අවුරුදු ගාණක් මේක උසස් වීම මේ 300 ගන්න විශාල අර්බුදයක ඉන්නවා. ඒගොල්ලන්ට වැඩ කරන්න බැරි තැනකට මේක තල්ලුලා තියෙන නිසා සිස්ටම් එකක් හදන්න වෙයි. මම හිතන්නේ මේ අයගේ උසස් වීම ටික හදලා ස්ථාවරව ඒ හැම කෙනෙකුටම අඩියක් ඉස්සරහට යන්න පුළුවන් විදිහට වැඩ පිළික් හදන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, හර්ෂ ශ්‍රී බණ්ඩාර මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවය නිලධාරියෙක්. මේ රෝඩ් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ශ්‍රී ලංකා පරිපාලන සේවය නිලධාරීන් තමයි ඉතිහාසයේ පත් කළ තිබෙන්නේ. මෙතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ප්‍රාචි ලේකම්වරයෙක් හැටියට මෙතුමත් දන්නවා, මෙතුමලත් හොඳට දන්නවා, කාලයක් තිස්සේ වැඩ කරපු දක්ෂ නිලධාරියෙක්. අතර මේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් පත් කරන තනතුරක් මිසක් අතර මෙතන මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උපාධියක් තිබුණාද පශ්චාත් උපාධියක් තිබුණාද කියන එක කවදාවත් අදාළ කරගෙන නැහැ. ඒ ගැන කියන්නේ එතුමා ඉදිරිපත් කරපු කාරණේ ඇත්ත. ඔබ එතුමා කියන එක ඔබතුමාම දන්නවා ඇති. ශ්‍රී ලංකා අපේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මම හිතන් දශක ගණනාවක් තිස්සේ වැඩි අවධානය කර ලක් නොවුණු ජනමාධ්‍යවල වැඩ ඉතුරු ඔක්කොම අමාත්‍යංශයෙන් පවරගෙන කරපු තරක් බවට පත් වෙලා තිබුණේ. ඒ නිසා ඒක උසස් වීම සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් පැනනගිලා තිබෙනවා, නිරාකරණය කරගෙන යනවා. ඒක ඇත්තම රජයේ ජනමාශේෂ්‍රය සහ රජයේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී තීරණාත්මක ආයතනය බවට පත් විය යුතු තැන. ඒකට අපි පහුගිය අවුරුද්දෙත් මුදල් ප්‍රතිපාදනත් දැම්ම බඳවා ගැනීම කීපිකුත් කරලා තිබෙනවා. ඔබතුමා කියපේ ගැන අපි අවධානය යොමු කරනවා. බවසෝති
ගරු මන්ත්‍රීතුමා,
එවන අතුරු ප්‍රශ්න ගරු කතානායකතුමනි, දැන් අපේ තලින් දැමතුමා කියන්නේ බොහොම මේ සානුකම්පිතව සමහර කාරණා ගැන බලන කෙනෙක්. ප්‍රශ්නේ දිනේ දැන් ඔබතුමා විශාල කාරණයක් මතු කරා, මේක විශාල සාකච්ඡාවකට බඳුන්වා ලංකාව පුරාම. මේ මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කරන්න ඔබතුමා කටයුතු කරනවායි කියලා යම් කරුණු පිළිබඳව ඇත වශයෙන් මේ පිළිබඳව ඇත්තටම විවිධ මාධ්‍ය තමන්ගේ මාධ්‍ය පළ කරනකොට ඒ අය විශාල වගකීමක් අතව කටයුතු කරන අය. හැබැයි ඔබතුමාට ඒක සමාජලාවට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසාම මාධ්‍යමතිවරයා විදියට විශේෂයෙන් කවදක්වත් ඉතිහාසය අපි දැක්කේ නැහැ වෙන රාජ්‍ය ආරක්ෂක ඇමතුරු ඉතිහාසය කතාව කිව්වට මාධ්‍ය ඇමතිවරයෙක් කවදක්වත් බලපත්‍ර අහෝසි කරන්න කටයුතු කරනවායි කියන කාරණය අපව පවර ගන්න කටයුතු කරනවායි කියන කාරණය කිසි දවසක කියලා නැහැ. ඉතින් මම හිතන්නේ ඒක ඔබතුමා මම හිතන්නේ තිබුණ විවිධ කරුණු පිළිබඳව ඔබතුමාලට මේ ආණ්ඩුවේ කරුණු පිළිබඳව එලිදරව් වීමත් එක්ක තිබෙන ප්‍රශ්නයක් තිබෙන්නේ. එනිසා මම අහන්න කැමතියි ඔබතුමා එවැනි තත්ත්වයක් තවදුරටත් ඒ මතයේ ඔබතුමා ඉන්නවද මේ දීලා තියෙන බලපත්‍ර අහෝසි කරන්න අඩුවද කරන්න ඔබතුමා පියවර ගන්නවද කියලා අහන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා.
ජනමාත්‍ය හරි මොසති. ගරු කතානායකතුමනි ජනමාත්‍ය අමාත්‍යවර හැටියට මට වගකීමක් තිබෙනවා ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම තහවුරු කරන එක. ඒ වගේම මේ ආයතනවලට විකාශන බලපත් ලබා දීමේදී මේ සියල්ල ලබා දීලා තියෙන తాවකාලික බලපත් හැටිය රූපවාහිනිවලට ඒ අය කොන්දේසි වලින් බැඳෙනවා විශේෂයෙන් ජාතික ආරක්ෂාව සෞඛ්‍ය වැනි කාරණාවලදී ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න. මේක මගේ පැත්තෙන් ජාතික ආරක්ෂාව පැත්තක තිබ්බොත් සෞඛ්‍ය සම්බන්ධයෙන් අසත්‍ය විකෘති තොරතුරු ඉදිරිපත් කරපු අවස්ථා කිහිපයක් පහුගිය කාලේ දැක්කා. උදාහරණයක් හැටියට එක්තරා රූපවාහිනී නාලිකාවක් ඉමුනෝග්ලොබියුලින් සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු ප්‍රවෘත්තිය. ඒක ඉතාම සාවද්‍ය ප්‍රවෘත්තියක්. ඒ හිතාමතා කරපු විකෘති කිරීමක්. ඉමුනෝග්ලොබියුලින් ගෙන්වීමේ වැරදි ක්‍රමවේදය නිසා කෙහෙලි නඹුක් වල ඇමතිවරන් නඩු වැටලා තියෙනවා. හැබැයි එහෙමයි කියලා දැන් ගෙන්වන ඉමුනෝග්ලොබියුලින් කෙහෙලි නඹුක් වල ඇමතිවරයාට නඩු වැටිච්ච එක සම්බන්ධ කිරීමේ අරමුණ මොකද්ද? ඒ කියන්නේ මේ ඖෂධය සම්බන්ධයෙන් ජනතාවගේ බලවත් අවිශ්වාසයක් ගොඩනගන එක. එහෙම දේවල් ජනමාධ්‍යයට කරන්න අයිතියක් නැහැ. ඒගොල්ලෝ සත්‍ය තොරතුරු විශේෂයෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට බැඳිලා තිබෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ මේ තියෙන්නේ මේ මේ ඒගොල්ලෝ ලයිසන් එක ලබා ගන්නකොට detrimental to the interest of public health. මම සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සම්බන්ධයෙන් කවුරු හරි වැඩ තොරතුරක් ඉදිරිපත් කළා රජයේ රෝහල් පද්ධතිය ගැන මේ ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂණ ගැන සෞඛ්‍ය ක්‍රමවේදයන් ගැන කවුරු හරි විකෘති සහගතව අසත්‍ය ප්‍රවෘත්ති පළ කළා ජනතාව මේ විද්‍යානුකූල ක්‍රමවේදයකින් සෞඛ්‍ය පද්ධතියෙන් අයින් කරන්න කටයුතු කරනවා නම් ඒකට එරෙහිව මතයක් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබෙනවා. ඒක තමයි මම කිව්වේ. අනිත් එක තමයි ඔබතුමා කලබල වෙන්න එපා. ඒ වැරද්ද කරපු මාධ්‍ය ආයතනයම ඊට පස්සේ නිවැරදි කළා. මේක තිබෙන්නේ මේ ආණ්ඩු විවේචනය කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. ඔබතුමා ලොනතර විවේචනය කරනනේ පාර්ලිමේන්තු විවේචනය කරන්නේ මාධ්‍ය ශ්‍රව විවේචනය කරන්නේ විවේචනය කරාට ප්‍රශ්නයක් නෑ. නමුත් ජනතාවගේ විශේෂයෙන් සෞඛ්‍යයට බලපාන අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න එපාය. එවැනි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන අයට උඩගෙඩි දෙන්න එපාය කියලත් මම ඔබතුමාලගේ විශේෂයෙන් ඉල්ලන්න කැමතියි.
ප්‍රශ්නාංක පහ ගරු ශානික්‍යන් රාසමාණික මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට
අහනවා. ගරු කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, ගරු ශානක්‍යන් රාජපුත්‍රන් රාසමාණිකම් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට මේ විදියට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ප්‍රශ්නය රෝමන් 1 සහ රෝමන් 2 ඔව් ආ ඔව් පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 121 ඇස්තමේන්තුවක් සකස් කර ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වෙත ඉදිරිපත් කර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දැනටමත් මූලික ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 40ක ප්‍රතිපාදනයක් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ලබා දී ඇත. ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගෞරව සභානායකවරලේ, මෙහි මුඛ්‍යමාහ ඉඳ ප්‍රදේශ සභෙහෙල්ක සොන්දමාන පාදෙහෙල් RDD අදාළ මාහන සභේක සොන්දමාන පාදෙහෙලුඩිය අභිවෘද්ධි සම්බන්ධමාහ තොරචියාහ එංගුඩිය මාවට්ටංගලේ පාරිය සික්කහෙල් காணப்படுகின்றது. ගෞරව அமைச்சர் அவர்கள் இந்த நிதியை ஒதுக்கி இருக்கிறதாகவும் அவர் இந்த நிதியை இல்லாவிட்டால் இந்த பொறுப்பை இல்லாட இந்த நிதியை RDA உடாக இல்லாட டிரான்ஸ்போர்ட் மினிஸ்ட்ரியுடா இல்லாடி ஹைவேஸ் மினிஸ்ட்ரியுடாக தான் இந்த பாலம் செய்யப்பட போறதாக அவருடைய அந்த 40 மில்லியன் நிதி அவங்களுடன் இணைந்து தான் செய்வதாக சொல்லியிருக்கிறார். கௌரவ சபாநாயகர் அவர்களே, என்னுடைய கேள்வி என்று சொன்னால் மட்டக்களப்பு மாவட்டத்தை பொறுத்தளவிலே எங்களுடைய படுவாங்கரை பிரதேசத்தை மழுவாங்கரை பிரதேசத்தை இணைக்க வேண்டிய வகையிலே பல பாலங்கள் இருக்கின்றது. நாங்கள் ஜனாதிபதியை சந்தித்த பொழுது 2024 டிசம்பர் மாதத்திலே நாங்கள் இந்த பாலங்களை புனரமைப்பதை பற்றி நாங்கள் பல தரவையிலே நாங்கள் பேசியிருக்கிறோம். கௌரவ அமைச்சர் பிமல் ரத்நாயக் அவர்கள் மட்டக்களப்பு மாவட்டத்துக்கு வருகை தந்த பொழுதும் நாங்கள் இந்த சில அமைச்சர் சில இந்த பாலங்களை அமைக்கிறது படி நாங்கள் நேரடியாகவே வேண்டுகோள் முன்வைத்திருக்கோம். எங்களுடைய கௌரவ பிரதேச சபை தலைவர் இந்த சபையில் இருக்கின்றார். அந்த வகையிலே கௌரவ சபாநாயகர் அவர்களே பட்டிருப்பு பாலம் அதாவது பட்டிருப்பு பாலத்துடைய அபிவிருத்தி சம்பந்தமாக நாங்கள் கோரிக்கை முன்வைத்திருக்கிறோம். இதுவரைக்கும் அந்த வேலையில் நடந்ததாக தெரியவில்லை. அதே நேரத்திலே மண்டூர் குருமம்பலி பாலம் அது சம்பந்தமாக இந்த நடவடிக்கையும் எடுத்ததாக எங்களுக்கு தெரியவில்லை. அம்பலாந்துறை குருக்கள் மடம் பாலம் இது சம்பந்தமாக இந்த நடவடிக்கை எடுத்ததாகவும் எங்களுக்கு தெரியவில்லை. நரிப்புல் தோட்டத்துக்கு போறதுக்கான பாலம் அது சம்பந்தமாக இந்த நடவடிக்கை எடுத்ததாகவும் தெரியவில்லை. மகிழவட்டுவானுக்கான பாலம் கடந்த வெள்ளத்திலே அடிபட்டது இதுவரைக்கும் புனரமைக்கப்பட்டதாக தெரியவில்லை. இதை தாண்டி கிரான் பாலம் இப்ப என்னண்டா கௌரவ சபாநாயகர் நான் சொல்ல வரும் விடயம் என்னென்றால் படுவாங்கரை மழுவாங்கரை முனைத்து எங்களுடைய மக்களுடைய வாழ்க்கையை ஒரு ஒரு எஃபிஷியன்டாக நாங்கள் நேரத்தை வீணடிக்காத முறையிலே செய்வதற்கு உங்களுடைய மாகாண சபை அமைச்சின் ஊடாக இந்த அதிகாரங்களை நீங்கள் இப்ப நீங்களே உங்களுடைய பதிலே குறிப்பிட்டிருந்த நீங்கள் டிரான்ஸ்போர்ட் ஹைவேஸ் கௌரவ அமைச்சர் அவர்களே என்னுடைய கேள்வி என்ன சொன்னால் இந்த பாலங்களை செய்வதற்கு நீங்கள் ஆர்டியுடன் இணைந்து ஏதாவது ஒரு வேலை திட்டத்தை வைத்திருக்கிறீர்களா இல்லாட்டி எப்படி இந்த நிதி ஒதுக்கீடு செய்ய போறீங்க? ஆர்டிடி பாலங்கள் நீங்கள் எப்படி செய்ய போறீங்க என்ற சம்பந்தமாக முதலாவது உங்களுடைய விளக்கத்தை எதிர்பார்க்கின்றேன்.
ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු මූලික ප්‍රශ්නයට අදාළව තමයි මම පිළිතුරු ලබා දුන්නේ. නමුත් එතුමා සඳහන් කරපු තවත් මාර්ග පාලම් කීපයක් ගැන තොරතුරු එතුමා ඉදිරිපත් කළා. මේ තත්ත්වය මඩකල්පුවේ වගේම රටේ අනිකුත් ප්‍රදේශවලත් අඩුවෙඩි වශයෙන් දකින්න පුළුවන් තත්ත්වයක්. ඒ නිසා අපි රජයේ හැටියට මේ 26 අයවැයේදී මාර්ග සංවර්ධනය සඳහා විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඒවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සාකච්ඡා කරලා ඒ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල නිර්දේශ සහිතව ඉදිරිපත් වුණොත් අපට ඒ පිළිබඳව අවධානය යොමු කරලා ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා කියන එක සඳහන් කරන්න ඕනේ.
கௌரவ சபாநாயகர் அவர்களே அமைச்சர் குறிப்பிட்டது போல ஏனைய மாவட்டங்களை மட்டக்களப்பு மாவட்டத்தை நீங்கள் ஒப்பிட முடியாது. மட்டக்களப்பு மாவட்டம் ஒரு ஒரு ஆறு வாவியால வந்து படுவாங்கரை எழுவாங்கரை பிரிக்கப்பட்டிருக்கு. அப்ப ஏனைய மாவட்டங்கள் இருக்கிற பாலமும் இதுவும் நீங்கள் ஒன்றாக கருத முடியாது. அதே நேரத்தில் நீங்கள் பிரதேச அபிவிருத்திகள் கூட்ட தீர்மானம் மாவட்ட அபிவிருத்திகள் கூட்ட தீர்மானம் என்று சொல்றீர்கள். இது சம்பந்தமாக ஏற்கனவே தீர்மானங்கள் எடுத்து உங்களுடைய அமைச்சருக்கும் வழங்கப்பட்டிருக்கு. அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களே சரி நீங்கள் பிரதேச அபிவிருத்திகள் தீர்மானம் என்று சொன்னதின் காரணமாக மட்டக்களப்பு மாவட்டத்திலே போரதீவு பெட்டிலே சமுளையடி வட்டம் என்ற பாதை 2024 வெள்ளத்தால பாதிக்கப்பட்டு அந்த வீதி அபிவிருத்தி செய்ய வேண்டும் என்றதை நாங்கள் பிரதேச அபிவிருத்தி குழு கூட்டத்தை நான் முன்வைத்து அந்த நேரத்திலே இல்லை அந்த பாதைக்கு ஏற்கனவே நிதி ஒதுக்கப்பட்டது என்று சொல்லி அதில் இருந்த அதிகாரிகள் சொல்லி இன்றைக்கு வரைக்கும் 2025 வெள்ளத்திலையும் அந்த பாதை உடைக்கப்பட்டு சமுளையடி வட்டம் எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்களும் பல தலைவர்கள் பேசியிருக்கிறார்கள். இருந்தாலும் கூட அதிலே அந்த வீதியை காக்காட்சி வட்டம் இருந்து அகற்ற வேலைக்கு போகும் வரைக்கும் அந்த வீதியை அபிவிருத்தி செய்வதற்கு மட்டக்களப்பு மாவட்டத்துக்கு நாங்கள் பேசி ஒரு குறிப்பிட்ட நிதி வந்து உங்களுடைய செயல்திறன் இல்லாத செயல்பாடுகளினால் அதிலே ஒரு குறிப்பிட்ட அளவு நிதி இன்று மீண்டும் மத்திய அரசாங்கத்துக்கு திரும்பி போயிருக்கதாக பிரதேச செயலாளர் சொல்கின்றார். அப்ப பிரதேச மட்ட அபிவிருத்தி குழு கூட்டங்களே தீர்மானங்களை எடுத்து அந்த தீர்மானங்களை சமர்ப்பித்து நாங்கள் அமைச்சர்மாரோடு பேசி அபிவிருத்தி குழு கூட்டங்களை சண்டை பிடிச்சி இன்று வரைக்கும் அந்த போரதி பெட்டில் இருக்கிற சமுளடி வட்ட பிரதேசத்தில் இருக்கிற மக்களுக்கு அந்த பாதையை பயன்படுத்த முடியாத நிலையில் இருக்கிறார். அப்ப பிரதேச அபிவிருத்தி குழு கூட்டம் தீர்மானம் வேணும் என்று நீங்கள் சொல்றீங்க, மாவட்ட தீர்மானம் வேணும் என்று சொல்றீங்க. இந்த தீர்மானங்களை எடுத்து உங்களுக்கு வழங்கிய பிற்பாடு அந்த அனுப்பின நிதியை கூட அந்த அனுப்பின நிதியை வைத்து வேலை திட்டத்தை முடிக்க முடியாத செயல்திறன் இல்லாத நபர்கள் என்றதை ஏற்றுக்கொள்றீங்க என்றால் அதுக்கு அங்கால ஒரு கேள்வியே இல்லை. நன்றி.
ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු ඒ මාර්ග සම්බන්ධව තොරතුරු මට ලැබිලා නැහැ. මොකද එතුමා ඒ පිළිබඳව කලින් සඳහන් කරලා තිබුණේ නැහැ. නමුත් එතුමා සඳහන් කරන ආකාරයට යම් කිසි ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු කරන්න සූදානම්. මාර්ග සියල්ලම ප්‍රතිසංස්කරණය කරන්න ඕන කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒසයි පිළිබඳව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය කටයුතු කරනවා.
ප්‍රශ්න අංක 6 ගරු රවි කරුණානායක මහතා වෙළඳ වාණිජ ආර් සුරක්ෂිතතා සහ සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍යමාගෙන් ඇසීමට.
තනගතුමා මම වෙළඳ අමාත්‍යගෙන් ප්‍රශ්න අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, අපේ මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නය මහපොළ ශිෂ්‍යත්වර මුදල් සම්බන්ධයෙන්. ඒකේ පළවෙනි කොටසට අපිට ඒ අදාළ ආයතනයෙන් උත්තර දෙන්න කඩිනම් හැකියාවක් තිබුණා. නමුත් ඔබතුමා අහන දෙවෙනි කොටසේ යම් සංකීර්ණකමක් තිබුණා. ඒලට වාර්තා ටිකක් හදාගැනීමේදී මොකද අපේ කාර්ය මණ්ඩලය මේ අලුතෙන් ගත්ත කාර්ය මණ්ඩලයක් මේ මාස ගත්තේ. ඒ නිසා සතියක කල් ඉල්ලීමක් කරලා තියෙනවා එතුමගේ පැත්තේ. එහෙනම්
ගරු අවිකරණතුමනි,
වෘද්ධක් පෙර අහලා තියෙන දෙයක් දැන් මෙහෙම අහන්න ගියොත් මේ අපි ප්‍රශ්න 4-5 මා අවුරුද්දකට අහන්න පුළුවන් වන්නේ.
ගරු මන්ත්‍රීතුමා ලේකිට දැඩි අවධානයක් ඔප්පු කරලා වැඩ කටයුතු කරන්න.
මේක දැන් සුමානිකින් දෙන්න බෑනේ.
ප්‍රශ්න අංක 7 ගරු කින්ස් නෙල්සන් මහතා ආරක්ෂක අමාත්‍යතුමාගෙන් සිමට.
ගරු කතානායකතුමා මම අහනවා.
ගරු නියෝජ්‍ය
අමාත්‍යතුමනි, ගරු කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නේ ඇත්තටම දැනට මේ දිත්වා සුලිකුණාටුව කලින් අහපු ප්‍රශ්නයක්. ඒක නිසා ඒ ස්ටැටිස්ටික්ස් ගොඩක් තියෙනවා. දැන් ගත්තම අද තත්ත්වය අනුව ඒ ස්ටැටිස්ටික්ස් වෙනස්. ඒක නිසා මේ දීර්ඝ පිළිතුරක් හින්ද මම ඒක සභාගත කරනවා. ඒක පහසුවට ඔබතුමාගේ අවධානයට.
සභාගත කරන්න හරි.
ගරු කතානායකතුමා, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ පසුගිය නොවැම්බර් 28 වෙනිදා රටට ඇතිවෙච්ච දිත්ව සුලිකුණාටුවෙන් විශේෂයෙන්ම බී ගොවියා දැඩි අපහසුතාවයට පත් වුණා. ගොවියන් ගත්තොත් 1,06,080කුත්, ඒ වගේම කුඹුරු හෙක්ටයාර් 56,116කුත් මේ සුලිකුණාටුවෙන් විපතට පත් වුණා. ඒ වගේම පමණක් කුඹුරු කන්න දෙකකටවත් තුනකටවත් ගොඩ ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා හෙක්ටයාරයකට 1,50,000ක් ලබා දෙනවා කියලා. එතකොට මේ ලබා දෙන 1,50,000 කොටසකට ලැබිලා තියෙනවා. දැන් විශාල ප්‍රමාණයක් ඉන්නවා මේක නොලබිච්ච. ඒ වගේම කුඹුරු සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච ඒවා තියෙනවා. 1,50,000 දුන්නත් ඒවා නැවතත් වගා කරන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගොවියන්ට මාසික ගාණක් දෙනවා කියලා කිව්වා එයාගේ ජන ජීවිතය ගොඩනගා ගන්න. ඉතින් ඒකට විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, පාසල් දරුවන්ට, විශේෂයෙන්ම පාසල් දරුවන්ට මේ ගම් වතුරෙන් ඒ විපතටපත් වෙච්ච දරුවන්ට පොත්පත් සම්පූර්ණ විනාශ වෙලා ගියා.
මන්ත්‍රීතුමා එක ප්‍රශ්නයක් අහන්න. දෙවෙනි ප්‍රශ්නේ අය පාසල් දරුවෝ ඉඩම් කුඹුරු ඔබ මං හිතන්නේ එහෙම ප්‍රශ්න දෙකක්.
එකම ප්‍රශ්න තමයි කතා
කරන්නේ. ප්‍රශ්න දෙකක් එනවා.
මේ
ගරු අමාත්‍යතුමා ඔබතුමා පළවෙනි ප්‍රශ්නේ. ඔව්,
මේ එකම පෞලේ ප්‍රශ්නයක්ද? ගොවියෝගේ දරුවෝ
එකම පෞලේ ප්‍රශ්නයයි මේක නිකන් මේ
එකම ප්‍රශ්නේ.
මැක්කා
කතා ඔබතුමා කාලෙ දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ගොවියන්ට ගහගෙන යන්නේ
ඉවරද? මේ
ප්‍රශ්නේ. ඒ නිසා මේ ගොවියෝගේ දරුවෝ
අර මේක අර මැක්කා කතාවනේ
මන්තුමා. ඉතින් 1,50,000ක් දෙනවා කිව්වේ ගොවියන්ට. ඒ ගොවියගේ දරුවට තමයි රුපියල් 25,000ක් දෙනවා කිව්වේ.
ඒ දෙකක් ඔබතුමාගේ ප්‍රශ්නේ හරි පැහැදිලි. පළවෙනි ප්‍රශ්නේ කුඹුරු සහ වගාහානි විච්ච ඒ සම්බන්ධව මේ කටයුතු කරන අපි පසුගියදත් ජනාධිපතිතුමා සහ අපේ කාර්ය මණ්ඩලයේ සහ අදාළ අමාත්‍යංශත් එක්ක විශේෂ සාකච්ඡාවක් කරා. ඔක පොළොන්නරුවට විතරක් නෙමෙයි තියෙන ප්‍රශ්නේ. මොකද සමහර ගොවි ඉඩම් තියෙනවා වගා කරන්න බැහැ. දැනට තියෙන ප්‍රශ්නේ අනුව ඒකින්ද හරි ඉවැලුවේෂන් එකක් කරගෙන යනවා. ඉතාමත් කඩිනමින් ඒ ටික ඉවර කරන්න කියලා ජනාධිපතිතුමාත් උපදෙස් දුන්නා. ඒ ටික වෙනවා. පාසල් ළමුන්ගේ ඒකෙනම් අපි දකින්නේ ලොකු අඩුපාඩුවක්. ඒකේ සෑහෙන ප්‍රතිශතයක් දීලා තියෙනවට හරියට මතක නැහැ. මේ ඒ මුදල් අපි ඉතාමත් වේගයෙන් වීදිමත්ව දෙන්න කටයුතු කරලා තියෙනවා ඒ අදාළ චක්‍රයකින් අනුව.
ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ.
ගරු කතානායකතුමා, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු විපක්ෂ නායකතුමාට
යොමු කරමු. ඔය තුන්වෙනි ප්‍රශ්නේ. හරි. ඔව්. විපක්ෂ නායකතුමා.
මම අහන්න කැමති ඔබතුමාගෙන් අත වශයෙන්ම මේ දේශගුණික කාලගුණික විපර්යාසයන් සිදුවෙන මොහොතක අපි විශ්වාස කරනවා මේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයට වෙනම මමත්‍යංශයක්, ඒ වගේම භූවිද්‍යා හා පතල් කාර්යංශය, ජාතික ගොඩනැගිලි ඉදිරි කිරීමේ ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අලුත් ආයතන, අලුතින් බිහිවීම ඉතාමත්ම අවශ්‍යයි. ඒ ආයතන ශක්තිමත් වෙන්නට ඕන, ඒවයි භෞතික සම්පත, මානව සම්පත ශක්තිමත් වෙන්නට ඕන. ඇත්ත වශයෙන්ම අලුත් ව්‍යසනකාරී ව්‍යසන කල්පනා කරන පනතකුත් එන්නට ඕන. ඒක තමයි ඇත්ත කතාව. මම ඔබතුමාට යෝජනා කරනවා දැන් රැකියාව රහිත උපාධි ධාරීන් 35,000ක් පමණ ඉන්නවා. ඒ අයව මේ කාලගුණ ක්ෂේත්‍රය, ව්‍යසන කළමනා කරන ක්ෂේත්‍රය, ඒවයි නිසි පුහුණුවක් ලබා දීලා, විශේෂයෙන්ම ඉන්දියාවේ වගේ ටාස්ක් ෆෝස් එකක් වෙනමම කාර්ය සාධක බලකායක් විශාල වශයෙන් පිහිටලා තිබෙනවා මධ්‍යමාණ්ඩුවෙත් ප්‍රාන්ත මට්ටමේ. අන්න ඒ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමති මේ වැදගත් කාරණාවක්, තවත් වැදගත් කාරණාවක්, මොනෑෂ් යුනිවර්සිටි එක 2019 අතර මේ සුලිකුණාටු පිළිබඳව ස්ටඩි එකක් කරලා තියෙනවා. රටවල් 9ක සුලිකුණාටු 217ක් පිළිබඳව. මේ අත වශයෙන්ම ඒක බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් එකෙත් ඒ සුලිකුණාටු පිළිබඳව කරපු අධ්‍යයනය අත වශයෙන්ම මරණ 150,000, ඒ කියන්නේ කුණාටු වලින් සිදුවුණු මරණම නෙවෙයි, මරණ 150,000 පිළිබඳව හොඳ පරීක්ෂණයක් කරලා ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන නිගමනය තමයි සුලිකුණාටු වලින් සිදුවෙන මරණවලට වැඩිය පශ්චාත් සුලිකුණාටු සමයේ, කියන්නේ ඉමීඩියට් ආෆ්ටර්මාත් ඔෆ් ද සයික්ලෝන්, සුලිකුණාටු පශ්චාත් සමයේ කෙටි කාලයක් තුළ සිදුවෙන මරණ සුලිකුණාටුෙන් සිදුවෙන මරණවලට වැඩිය වැඩි.
ගරු විපක්ෂනායකතුම අවසන් කරන්න.
ඉතින් මම අහන්න
අවසන් කර ගරු විපක්ෂනායකව ඔබතුමා විනාඩි 3ක් කරන් තියෙනවා. ගරු විපක්ෂනායකතුමා විනාඩි 3ක් කරන් තියෙන දැන් ඔබතුමා අතුරු ප්‍රශ්න
ඉතින් මම අහන ප්‍රශ්න.
දැන් අහනවනේ දැන් අහලා ඉවර වෙන්න ඕනේ ගරු විපක්ෂනායකතුමා.
මම මේ විද්‍යාත්මක ස්ටඩි එකත් ඔබතුමාලා
දැන් ඔබතුමා මේ අතුරු ප්‍රශ්න නේද විද්‍යාත්මක ස්ටඩි මෙතන කතා කරනවා.
ඒක ස්ටඩි කරලා මම දන්නවා ඉතින් දිත්තා සුලිකුණාටුන් විපතටපත් වීම පිළිබඳ
සාකච්ඡාවකට
අගයක් නොදෙන්නට පුළුවන්. මේකත් ස්ටඩි කරලා අපේ රටට අලුත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙලකට ගරු පුරන්නට ඔබතුමාලා
කටයුතු කරනවා කියන
කාරණා.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම කියන්න ඕනේ දිත්තා සුලිකුණාටුන් පීඩාවට පත්විච්ච සියලුම ජනතාවත්, ඒ වගේ මේ ක්ෂේත්‍රෙත් විශේෂ අවධානයක් අපි යොමු කරලා තියෙනවා කියන එක මුළු රටම දන්නවා. ඒ වගේම පසුගිය දා ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලයේ මේ සම්බන්ධ විශේෂයෙන් සාකච්ඡා කරා. ඔබතුමා එතන හිටියා. ඒකෙන් අපි කමිටුකුත් පත් කරා පනත සහ ඒ ආයතනය මට්ටමේ ප්‍රතිව්‍යුහගත කිරීමක් කරලා ජාතික සැලැස්මක් නැවත ප්‍රතිස්ථාපනය කරන්න ඒක ඒ සම්බන්ධ විශේෂ අවධානයක් අපි යොමු කරලා තියෙන කටයුතු වෙනවා. ඔබතුමාගේ යෝජනාවත් ඉතාමත් හොඳ, අපි ඒ ගැනත් විශේෂ සැලකිල්ලකුත් භාජනය කරන්න. ඒ වගේම මේ මොනාස් යුනිවර්සිටි එකේ ෆයින්ඩිංස් ගැනත් මම සොයලා බලන්නම්. ඒකත් අපේ ඉදිරි කටයුතු වලට මේ ගන්නවා කියලා කටයුතු කරනවා. බොහොම ස්තුතියි.
ප්‍රශ්නාංක 8 ගරු චාමර සම්පත් දසනායක මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු එස් එම් මරික්කාන් මහතා මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, පහුගිය කාලේ හදිසි මිලදී ගැනීම මුවාවෙන් ප්‍රසම්පාදන
ක්‍රියාවලියේ මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න අහනවාද?
ගරු අමාත්‍යතුමා
අයන්න
මන්ත්‍රීතුමා විනය තියෙනවා. ගරු මන්ත්‍රී
කථානායකතුමනි, අයන්න රෝමිලක්කන් 1 ලිට්‍රෝ ගෑස් සමාගම, ගෑස් ලංකා සමාගම මුදාහරණ ලද නැව් ආනයනික භාණ්ඩ තුගේ මෙට්‍රික් ටොන් වලින් 2022 වර්ෂයේදී 251,181 2023 359යි 2024 330696යි රෝම ඉලක්කම් දෙක සමාගමේ සමස්ත ප්‍රසම්පාදන පරිපාටිය ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ පූර්ව පාලන යටතේ සිදුවන අතර අවසාන අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ලබා ගනී. ප්‍රසම්පාදන පරිපාටිය හරහා පිරිනමන ලද සහ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද වසර දෙකක කොන්ත්‍රාත්තුව 2020 මාර්තු 1වෙනිදා සිට 2022 පෙබ්‍රවාරි 28 දක්වා ක්‍රියාත්මක විය. මෙම කොන්ත්‍රාත්තුව යටතේ 2022 පෙබ්‍රවාරි මාසයේදී ඇනවුම් කරන ලද ඉතිරි තොගය 2022 මාර්තු මාසයේදී ලැබිණි. 2022 අප්‍රේල් සිට ජූනි දක්වා ජාතික ආපදා තත්ත්වයේ සහ විදේශ විනිමය හිඟේ හේතුවෙන් දින 30ක ණය සහන කාල සීමාවක් සහිතව පොරොත්තු ණයවර ලිපියක් ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් නිකුත් කිරීමට නොහැකි විය. එබැවින් අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ මෙරට ඩොලර් සංචිතයට අනුව එතෙක් පැවති සැපයීම්කරුගෙන්ම මාසික අවම තොගය ලබා ගැනිණි. මැයි 22 මැයි වර්තමාන ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කරන ලද අතර තායිලන්තයේ සියම් ගෑස් ට්‍රේඩින් පුද්ගලික සමාගම සමග මෙට්‍රික් ටොන් එකකට කොන්ත්‍රාත්තු මිල සහ ධන ඩොලර් 96ක මිලකට ඉදිරියට යාමට කැබිනට් අනුමැතිය ලබා දී තියෙනවා. කෙසේ වෙතත් විදේශ විනිමය සීමාවන් සහ ඒ අවස්ථාවේදී පැවති අර්බුදයේ හේතුවෙන් ප්‍රසම්පාදන කොන්දේසි යටතේ අවශ්‍ය පරිදි පොරොත්තු ණයවර ලිපි පහසුකම් ලබා දීමට ලිට්‍රෝ සමාගමට නොහැකි වෙලා තියෙනවා. ඊට අමතරව සැපයීම්කරු ටෙන්ඩර් අවශ්‍යතාවයට අනුකූලව යාත්‍රා විස්තරද ඉදිරිපත් කරලා නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස කොන්ත්‍රාත් අත්සන් කිරීම ප්‍රමාද වූ අතර ගිවිසුම ඉදිරියට ගෙන යාමට අවශ්‍ය යාත්‍රා ඉදිරිපත් කිරීම සඳහා සැපයීම්කරු පොරොත්තු ණයවර ලිපි නිකුත් කරන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටින ලදී. ඒ අනුව 22 ජූනි සහ දෙසැම්බර් කාල පරිච්ඡේදයේ ආවරණය වන පරිදි 2022 කොන්ත්‍රාත්තුව අවසන් කර හෝ සක්‍රිය කර නොතිබීම හේතුවෙන් ලිට්‍රෝ සමාගම ජූනි මාසයේ මාසිකව මෙට්‍රික් ටොන් 5000ක ප්‍රමාණයකට සැලසුම් ලබා ගැනීමට OQ ට්‍රේඩින් සමාගමටත් සියම් ගෑස් සමාගමකටත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පාර්ශ්ව දෙකෙන් පමණක් මිලගෙන ඉල්ලා සිටිනවා. ඒ අනුව සැපයීම්කරුට මාසික අවශ්‍යතාවය අනුව ලබා දීමට නොහැකි බව සඳහන් කරලා තියෙනවා. ඒ අනුව සියම් ගෑස් ට්‍රේඩින් සමාගම 15000ක් ඉල්ලපු එක වෙනුවට 6600ක් රුපියල් ඩොලර් 112ක මිලකට දෙන්න පුළුවන් කියලා තියෙනවා. OQ ට්‍රේඩින් 129 මිලකට මෙට්‍රික් ටොන් ලක්ෂයක් දෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ තත් දෙකම ගැලපෙන්නේ නැති වුණත් පැවති තත්ත්වය සැලකිලිට අරගෙන කිසිදු දීමනා අවශ්‍ය කොන්දේසි සපුරා නොමැති බැවින් පවතින අර්බුදකාරී තත්ත්වයේ සහ නිෂ්පාදනයේ සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවයේ සැලකිලිට ගනිමින් අමාත්‍යාංශය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ බලධාරීන් වෙත මේ යොමු කරලා තියෙනවා. ඒ අනුව ජූනි 8 වෙනි දින ඉහත ප්‍රසම්පාදන ප්‍රදානය කිරීම සඳහා සියම් ගෑස් ට්‍රේඩින් ලිමිටඩ් තෝරාගෙන ඇතත් ඒ තාමත් විධිමත් ලෙස ප්‍රදානය කර නොමැති බවත් රටේ පවතින ආර්ථික තත්ත්වයේ හේතුවෙන් කොන්ත්‍රාත්තුව නියමයන් සහ කොන්දේසි අනුව ශ්‍රී ලංකා රජයට ස්ථාවර ණයවර ලිපියක් නිකුත් කිරීමට හැකියාව නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට ඒ සම්බන්ධයෙන් පාස්කම් සැලසුම් නොමැති බවත් සහ ඉහත ප්‍රසම්පාදනය අවලංගු කිරීමට කල් දැමූ ගෙවීම් නැවගත කිරීම මගින් ගෙවීම සහ ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීම ඇතුළු කළමනාකරණය කරගත හැකි ගෙවීම් නියමයන් සහිතව නව ප්‍රසම්පාදනයක් දියත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සුදුසු බව සඳහන් කරලා කැබිනට් අනුකාරක කමිටුවකට යොමු කරලා තියෙනවා. ඒ අනුව 2022 ජූනි 14 වෙනි දින කැබිනට් තීරණයේ විශේෂයෙන්ම ජූනි 8 වෙනි දින කැබිනට් සංදේශයේ සඳහන් කරලා තියෙනවා කළමනාකරණය කළ හැකි ගෙවීම් විකල්ප සමග පවතින කාලීන ටෙන්ඩරය අවසන් කළ හැකි වන තෙක් LP ගෑස් සැපයීම අඛණ්ඩව සහතික කිරීම සඳහා පාස් සඳහන් පියවරයන් සලකා බලන්න කියලා. ඒ අනුව OQ ට්‍රේඩින් සමාගමට මෙට්‍රික් ටොන් ලක්ෂයක් දීලා තියෙනවා ඩොලර් 129 යටතේ. 2023 ජනවාරි සහ දෙසැම්බර් ඒ සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් පවත්වන ලද අතර රජයේ ප්‍රසම්පාදන මාර්ගෝප සහ කැබිනට් මණ්ඩලයෙන් ලබාගත් අවසන් අනුමැතියට අනුකූලව මෙට්‍රික් ටොන් එකකට කොන්ත්‍රාත් මිල සහ ඩොලර් 118.68ක මිලකට OQ ට්‍රේඩින් සමාගමට දීලා තියෙනවා. 24 ජනවාරි සිට 25 දක්වා රජයේ සතු ව්‍යවසාය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් 23 කොන්ත්‍රාත්තුව මාසයක කාලයක් සඳහා දෙවරක් දීර්ඝ කරන ලද අතර ඒ යටතේ ලිට්‍රෝ ගෑස් සමාගම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිවගත කිරීමේ ඒකකයේ යටතේ තබාගෙන තියෙනවා. ඒ නිසා එම ඒකකයේ නියෝගයේ මත පදනම්ව මෙම දීර්ඝ කිරීම කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා. 25 ජනවාරි සිට දෙසැම්බර් තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් සිදු කර අතර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව රජයේ ප්‍රසම්පාදන මාර්ගවලට අනුව මෙට්‍රික් ටොන් එකකට 118.718 මිලකට නැවතත් ඕකියු සමාගමට දීලා තියෙනවා. 2026 ජනවාරි ඉඳලා දෙසැම්බර් වෙනකොට ජාත්‍යන්තර ලංසු තැබීමේ ක්‍රියාවලිය පවත්වන ලද අතර කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් ලබාගත් පසු රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙට්‍රික් ටොන් එකකට $137 මිලකට ජියෝ ගෑස් ට්‍රේඩින් සමාගමට ලබා දීලා තියෙනවා. ක්‍රෝමිලක්කන් 3 ඒ අනුව පසුගිය සෑම වසරකදීම LP ගෑස් පිළිබඳ ප්‍රසම්පාදන කටයුතු සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර ඇති අතර ඒ පිළිබඳ අවසාන බලය කැබිනට් මණ්ඩලයේ සතුව තියෙන්නේ. 4 ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව සඳහන් කරලා තියෙන හදිසි ප්‍රසම්පාදන පරිපාටි යටතේ සමාගම මිලදී ගැනීම සිදු කරලා නැහැ. ඒ අනුව 5 කොටස අදාළ නොවේ. ආයන්න පැන නොනගී.
ගරු ඇමතුමා, දැන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කිරීම සම්බන්ධව. දැන් ඔබතුමාගේ පිළිතුරෙන්ම පේනවා දැන් 2025 වර්ෂයේ වෙනකොට ආර්ථික අර්බුදයක් තිබ්බේ නැහැ. නමුත් ඊට පෙර අවුරුද්දේ ගත්තු එකම තමයි කන්ටිනියු කරලා තියෙන්නේ. මට මතකයි කෝප් කමිටුවේදී මම මේ පිළිබඳව විමසුවාම එවකට හිටපු සභාපතිවරයා කිව්වා, මොකද සියාම් ගෑස් සමාගම අඩු වුණාට දින 40ක් යනවා ඒක මේ ඒගොල්ලන්ගේ ගෑස් ටික ලංකාවට එන්නේ. ඒ නිසා එවකට තිබිච්ච හදිසි තත්ත්වය අනුව පෝලින් නිර්මාණය කරන්න බැරි නිසා තමයි OQ ට්‍රේඩින් සමාගමට වැඩි මිලදී ගැනීමකට දුන්නේ. එතකොට ඔබතුමා පිළිගන්නවද දැන් OQ ට්‍රේඩින් සමාගමට පෝලින් තියෙනකොට වැඩි ගානට දුන්න එක අකණ්ඩව ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව දිගටම ගෙන යෑමෙන් පාඩුවක් වෙලා තියෙනවා කියන එක ඔබතුමා පිළිගන්නවද?
ගරු මන්ත්‍රීතුමනි, එතන ගණනයක දැන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරවනේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දීලා තියෙන ප්‍රතිපාදන ඇතුලේ ගත්තු ක්‍රියාමාර්ගයක්. එතකොට මූලමේ වශයෙන් ගත්තාම අපිට පේනවා ඒ වෙලාවේදී ඉදිරිපත් කරලා තිබිච්ච පළවෙනි ටෙන්ඩරේට අනුව අර 129කට දෙන්නේ නාම එතන වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ මොහොතේදී ඒගොල්ලන් සැලකිලිට භාජනය කරලා තියෙන්නේ ගෑස් හිඟයක් ඇතිවීමෙන් සිදුවේ හැකි අනිකුත් පාඩුව පිළිබඳ තත්ත්වේ. ඔව්, ඒ පිළිබඳව තියෙන බලතල කැබිනට් අනුමැන් මේ මණ්ඩලයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ තියෙන නීති රීති රාමුවේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියේ එහෙම ප්‍රතිපාදනයක් ලබා දීලා තියෙනවා. නමුත් අපිට මූලමය වශයෙන් ගන්නේ කරලා බලන්න පුළුවන් එතන සිදු වුණා නම් අලාභයක් මොන වගේද කියලා.
අගේ මේ දෙවරි අතුරු ප්‍රශ්නය, දැන් කැබිනට් මණ්ඩලයේ තියෙන බලතල පවරාගෙන කරාට දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයට බිල්ඩින්ග් ගත්ත කියලා එවකට හිටපු කැබිනට් මණ්ඩලයේ ඔක්කොම ගෙන්නනෝනේ නේද? ඒතර මම නැවත නැවතත් ඔබතුමාගෙන් අහන්නේ දැන් මේ අග්‍රාමාත්‍යවරයා හෝ ඒ කමිටුවකින් පත් කරපු කමිටුව තීරණය කරලා තමයි මේක දාන්නේ. එතකොට මම ඔබතුමාගෙන් අහන්නේ දැන් පෝලිම තියෙන වෙලාවේ පෝලිම නැති කරන්න ගත්තු ගානම දිගටම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළේ ඉඳගෙන හරි ගෙනිච්ච එක මූල්‍යමය පාඩුවක් වෙලා තියෙනවා කියන එකයි මම ඔබතුමාට කියන්නේ. එතකොට මේකේ පැහැදිලිවම ජනාධිපති කාර්යාලයේ බෛරවයේ හිටියා මේ රවි කරුණානායක මහත්මයාගේ වචනයෙන් කියන බූතෙක්. හරිද? එතකොට මේ බූතයා කවුද කියලා හොයාගන්න මේ ඒ බූතයා මේකේ හරහා කරලා තියෙන මූල්‍ය පාඩුව ගණනය කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණයක් ඔබතුමා කරනවද?
ගරු අමාත්‍යතුමා,
මේ පිළිබඳව අපි විමසලා තවත් තොරතුරු ඒක රාශි කරගෙන අනිවාර්යෙන් යම් අපි පැහැදිලිව සඳහන් කළා වගේ අක්‍රමිකතා, වැරදි, වංචා දූෂණ සිදු කරලා තියෙනවා නම් ඒ තොරතුරු ඒක රැස් කරමින් අනිවාර්යයෙන් අපි පරීක්ෂණයක් කරන්න සූදානම්. එහෙම ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා.
ප්‍රශ්න අංක 10, ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්නය යොමු කරනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 1, ඔව්, දැනට ක්‍රියාත්මක බණ්ඩාරවෙල ජල සම්පාදන ක්‍රමය ඝන මීටර 3000ක පමණ ධාරිතාවයකින් යුතු අතර එම ප්‍රදේශයේදී ඇති ජල සම්බන්ධතා 14000ක් සඳහා එය ප්‍රමාණවත් නොවේ. මේ නිසා දියතලාව ඇටම් පිටිය ජල සම්පාදන ක්‍රම වලින්ද ජලය ලබාගෙන පෙරදින 14කට එක්වරක් ජලය ලබා දුන් බණ්ඩාරවෙල ප්‍රදේශයට දැනට අවම දින 7කට වතාවක් ජලය ලබා දීම තෙක් ජල කළමනාකරණය කර ඇත. ප්‍රශ්න අංක 2, ඔව්, දියතලාව ජල සම්පාදන ක්‍රමය මගින් දැනට ඝන මීටර 6000ක පමණ ප්‍රමාණයක් බණ්ඩාරවල ප්‍රදේශයට ලබා දෙන බැවින් දියතලාව අපතලයේ ආශ්‍රිතව යම්තාක් දුරට ජල ගැටලු පවතී. එසේම මීර මීරහවත්ත ඩයර්බාහ ගුරුකුදේ යන ප්‍රදේශවලට මේමන විට ජල සම්පාදන මණ්ඩලය මගින් ජල නල පද්ධති දීර්ඝ කර නොමැති අතර ඉදිරියේදී බණ්ඩාරවැල දියතලාව අකුතලේ ඒකාබද්ධ ජල ව්‍යාපෘතිය මගින් මෙම ප්‍රදේශ ආවරණය කිරීමට නියමිතය. ප්‍රශ්නාංක 3. ඔව්, බණ්ඩාරවැල දියතලාව අපතලේ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘති අධියර 1-2 ජල සම්පාදන මණ්ඩලය මගින් දැනටමත් ආරම්භ කර ඇත. දැනට ඩයරබා ජලාශයේ ජල තුළු මග ඉදිකිරීම් කටයුතු 80%ක් පමණ අවසන් වී තිබේ. මෙහිදී ව්‍යාපෘති අධියර 1-2 යටතේ මීටර 10,000ක ජල පිරිපහදු ඒකකයක් ඉදිකිරීමේ කටයුතු 2025-2016 වෙන දින වත්මන් රජයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදී. 2025-2016 ප්‍රශ්නංග 4. 2025 දෙවැනි මාසයේ 16 ප්‍රශ්නාංක 5. මෙම ව්‍යාපෘති අධියර 3ක් යටතේ සිදු කරයි. අධියර 1-2 ඝන මීටර 10,000ක ජල පිරිපහදු ඒකකයක් ඉදිකර පණංගල දියබිබිල මාරබැද්ද යන හා ඩයරබා ප්‍රදේශවල ජල ගබඩා ටැංකිය ඉදිකර සම්ප්‍රේෂණ නල හා බෙදා හැරීම නල එලා නව සම්බන්තා 9,000ක් පමණ ලබා දීමට පවතින ජල සම්බන්තාවල සේවා මට්ටම වැඩි කිරීමටද අපේක්ෂා කරති. ප්‍රශ්නාංක 6. බණ්ඩාරවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සේවාසම් 22 මාතැටිල්ල කොත්තේහෙල අයිස්ලැබ් කිරිව ඔරුව ඇත්තලපිටිය දිගනතැන්න අඹේගොඩ වැවතැන්න වටගමුව බිඳුනු වැව උතුරු කැබිල්ලේ වෙල ගෙඩියාරොද බටේර නැගෙනහිර තන්තිරිය උඩපේරුව එගොඩගම වෙහෙරගල තැන්න ඉනිකම් බැද්ද ඕබැඩිල්ල දකුණු කැබිල්ලේ වෙල කිනිගම හාලියල ප්‍රාදේශීයලේකම් කොට්ටාසේ වසම් 4 ගුරුකුදේ පෙරහෙට්ටිය වරකාදණ්ඩ මහතැන් වැලිමඩ ප්‍රාදේශීයලේකම් කොට්ටාසේ වසම් 12 පොල්පොල දික්කාපිටිය කොස්කණුවේගම දයරබාවත්ත කැටකැල්ල පහලයාල් කුඹර වැලිකඩගම මීරගහවත්ත මීරවත්ත උඩපීල්ල කොටකි තුල මල්පොත උඩකැන්දගොල ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වසම් 4 දෝව පල්ලේ පෙරුව හිල්ඔය කිතල්ඇල්ල ප්‍රශ්නාංක 7. අධියර 1-2 සඳහා රුපියල් මිලියන 9,350 8. 2028 ජනවාරි අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර අවශ්‍ය අවම කාර්ය මණ්ඩලයේ කරිණාමයෙන් ලබා දී 2028 ජනවාරි සිට ජලය ලබා දීමට කටයුතු කරනු ලැබේ. ආ කොටස 2 අදාළ නොවේ.
කර්මකාණයකතුමනි, ඒ පිළිතුර ලබා දීම පිළිබඳ නියෝජ්‍යමතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් බණ්ඩාරවැල ඒ ව්‍යාපෘති වගේම මීට ඉහත රජයන් මගින් යෝජනා වෙච්ච එකක් තිබුණා, බඹරකන්ද ආශ්‍රිතව, කියන්නේ හපුතලේ හල්දුම්මුල්ල කලාපයේ සංචාරක ශේෂ්ඨයක් නිසා ඒ ප්‍රදේශයේ ශ්‍රී හල්දුම්මුල්ල හරංකාව කළුපාන ප්‍රදේශයේ ජල ප්‍රශ්නය උග්‍රයි. සංචාරක ශේෂ්ඨයත් එක්ක වැදගත් වෙන මේ බඹරකන්ද ආශ්‍රිත ජල ව්‍යාපෘතිය වත්මන් රජයට මේ වෙනකොට ආරම්භ කර තියෙනවාද, එහෙම නැත්නම් මේ වසරේ ආරම්භ කිරීමට නියමිතද කියන ප්‍රශ්නේ
බඹරකන්ද මේ ප්‍රාදේශීය ජල ව්‍යාපෘතිය මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙන්නේ. ඉදිරියේදී ඒ වැඩ කටයුතු අවසන් කරලා ජනතා ඉදිරිපත් කරන්න මේ ආණ්ඩුව යටතේ කටයුතු සූදානම් කරමින් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා, දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍යමත්තුමනි, අපි දන්නවා ඒ දිට්වා සුලිකුණාටුවත් එක්ක බදුලිස්කේ වතුර ජලය ලබා දීම සම්පූර්ණයෙන්ම වගේ කියන්නේ 100%ක්ම අවහිර වුණා. සතුටුයි කියන්න අද වෙනකොට ඒක 100%ක් වතුර එන තත්ත්වය ළඟා කරගෙන තියෙනවා. නමුත් මම අහන ප්‍රශ්නය වෙන්නේ ඒක ගොඩක් වෙලාවට මම හිතන්නේ ඒක ගොඩක් తాවකාලික පිළියම් තමයි ගොඩක් ස්ථානවල උනේ. ඒක ස්ථීර පිළියම් යොදමින් මේ ජල පද්ධතිය බදුලිස්කේ යථාවත් කිරීම ගැන මොකද්ද තියෙන අදහස? ඒක ආරම්භ කරලා තියෙනවද? ඒක සැලසුම් කරලා තියෙනවද? මොකද්ද ඒකේ වැඩපිළිවෙල කියන එක මම නියෝජ්‍යමත්තුමාගෙන් අහනවා.
ගරු නියෝජ්‍යමත්තුමා,
ගරු කතානායකතුමනි දික්පාසලු කුණාටුවත් එක්කම මේ ප්‍රදේශවල ජල සැපයුම් 90%කටත් වඩා ඉසන් වෙලා තිබුණේ සම්පූර්ණ බිඳ වැටීම් වෙලා තිබුණේ ඒවා දින 14ක් වගේ කෙටි කාලයක් ඇතුළත ප්‍රතිසංස්කරණය කරලා අවසන් කරලා දැනට අපිට ලබා දිය හැකි හැම ප්‍රදේශයකටම ජල පහසුකම් ලබා දීලා තියෙන ඉදිරියේදී මෙම බිඳ වැටීම් සම්පූර්ණ අවසන් කරලා ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන්න රජයේ මුදල් වෙන් කළා තියෙන ඒ සඳහා කටයුතු කරමින් තියෙනවා.
දෙවෙනි වටේ ප්‍රශ්න අංක 2 ගරු රෝහණ බණ්ඩාර මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි පිළිතුරු සභාගත කරමු.
ප්‍රශ්න අංක 8 ගරු චාමර සම්පත් දසනායක මහතා වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සම්පකර සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
කතානායකතුමනි චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා වෙනුවෙන් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි උත්තරය සභාගත කරමු.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 24-2 යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මහතා.
Honorable Speaker, I rise to seek an urgent explanation on understanding order 27-2 from the Prime Minister on a matter of grave national importance affecting Sri Lanka's sovereignty, foreign policy, credibility and the international standing and parliamentary oversight following the reported headlines in the island of 29 December 2025. The Government of United Kingdom has imposed a unilateral travel ban and asset freezes on several Sri Lankan nationals, including former senior military officers, outside any UN Security Council mandate, international judicial determination or bilateral legal process. The government of Sri Lanka itself described these actions as a unilateral and appointed a ministerial committee to examine the matter. Yet, no clear cabinet decision, official policy, position or disclosure to the parliament has followed, creating uncertainty and domestically and internationally. This issue transcends individual cases. It concerns sovereignty, equality, due process, non-interference and parliamentary constitutional role in oversight of foreign policy. Accordingly, I seek the clarification from the Honourable Prime Minister. One, does the government affirm that the Sri Lanka is plural and a democratic society in which Sinhalese, Tamil, Muslim and all other communities coexist following the defeat of terrorism by the armed forces and the police? Two, has the cabinet appointed a ministerial committee, submitted its report on what date, where it is recommendations placed before cabinet, and what decisions, if any, were taken, and why have they not been formally communicated to Parliament? Three, what legal, diplomatic or multilateral options were considered, including recourse to the international law or international forums, and which were accepted or rejected with reason? Four, did the Cabinet assess the implications of these unilateral measures on Sri Lankan sovereignty, civil-military relations and institutional integrity, and what conclusions were reached? Five, what representations have been made to the UK government since the imposition of these sanctions, and what outcome, if any, have resulted? Six, has the government evaluated the precedents this sets for the states imposing extraterritorial measures against Sri Lankan nationals without due process, and what safeguards are now in place? Seven, what is the government's definitive foreign policy position and forward strategy when Sri Lankan citizens are subject to unilateral sanctions outside internationally recognized legal frameworks? Finally, should we not, as a nation, reaffirm our loyalty to and formally acknowledge the services and the sacrifices of our disciplined armed forces and the police, whose commitment ensured the unity and the security of our plural democratic society? Thank you, sir.
Honorable Pradhan Sanghidayakatuma.
Garu Kathanayakatumani, Tumage Prashne Venuven Kalganno.
ගරු වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා He says that it takes time. Honorable Arjuna, Ramananda Arjuna.
Good morning, Honorable Speaker. Let me read this in Tamil. அன்பிற்கும் மதிப்புக்கும் உரிய சுகாதார அமைச்சர் அவர்களே, முல்லைத்தீவு சிலாவத்தை பகுதியில் உணவு ஒவ்வாமை காரணமாக வைத்தியசாலையில் அனுமதிக்கப்பட்ட 12 வயதான சிறுமி உயிரிழந்தது தொடர்பான 27-2 பாராளுமன்ற நிலையில் கட்டளை சட்ட பகுதியினூடாக கட்சித் தலைவர் என்ற அடிப்படையில் முன்வைக்கப்படும் வினாக்கள். முல்லைத்தீவு சிலாவத்தை பகுதியில் வசித்து வந்த 12 வயதுடைய குகணேசன் டினோஜா என்ற குழந்தை அண்மைய நாட்களில் உயிரிழந்தபடியும் பொதுமக்கள் அறிந்தது. இந்த கொலைக்கான நியாயமான விசாரணை கேட்டு முல்லைத்தீவு பொதுமக்கள் வைத்தியசாலைக்கு முன்னால் ஆர்ப்பாட்டங்களை செய்திருந்தமையும் குறிப்பிடத்தக்கது. இந்த விடயம் தொடர்பாக முல்லைத்தீவு பொதுமக்கள் சார்பாக பின்வரும் வினாக்களை எழுப்ப விரும்புகிறேன். முதலாவது கேள்வி, மேற்படி சிறுமி முல்லைத்தீவு மாஞ்சோலை வைத்தியசாலையில் அனுமதிக்கப்பட்ட திகதியும் நேரத்தையும் குறிப்பிட முடியுமா? இரண்டாவது, மேற்படி சிறுமி வைத்தியசாலையில் அனுமதிக்கப்பட்ட போது வெளிநோயாளர் பிரிவில் பார்வையிட்ட வைத்தியரின் பெயர் என்ன? அவர் குறித்த சிறுமியை பார்வையிட்ட பின்னர் குழந்தைகள் பிரிவிற்கு மாற்றம் செய்த நேரம் என்ன? மூன்றாவது கேள்வி, மேற்படி வைத்தியசாலையில் குழந்தைகள் தொடர்பாக சிறப்பு வைத்திய நிபுணர் கன்சல்டன்ட் வேலை ஆற்றுகின்றாரா? ஆமனில் அவருடைய பெயர் என்ன? நான்காவது கேள்வி, சிறப்பு வைத்திய நிபுணர் ஒருவர் இல்லை என்றால் இந்த வைத்தியசாலையில் குழந்தைகள் தொடர்பாக இருக்கின்ற சேவையில் மூத்த வைத்திய அதிகாரியின் பெயர் என்ன? அவர் அன்றைய தினம் கடமையில் இருந்தாரா? சீனியர் எம்ஓகே ஆகண்ணே. ஐந்தாவது கேள்வி, மேற்படி வைத்தியசாலை எந்த பிரிவு வைத்தியசாலைக்கு அடங்குகிறது? மேற்படி வைத்தியசாலையில் வைத்திய அத்தியாச்சரின் பெயர் என்ன? அவருடைய வதிவிடம் எது? ஆறாவது கேள்வி, இந்த வைத்தியசாலையில் கடைசியாக காடர் டிவிஷன் செய்யப்பட்ட அறிக்கையின்படி வேலை செய்ய வேண்டிய வைத்தியர்கள் எத்தனை பேர், வேலை செய்ய வேண்டிய சிறப்பு வைத்தியர்கள் எத்தனை பேர், ஆனால் தற்போது இருக்கின்ற நிலைமை என்ன? ஏழாவது, மேற்படி வைத்தியசாலை அத்தியட்சகர் சம்பவம் நடந்த தினம் அன்று வைத்தியசாலையில் இருக்கவில்லை எனவும் அன்றைய தினம் கொழும்பில் இருந்ததாகவும் முறைப்பாடு செய்யப்பட்டிருக்கிறது, அது தொடர்பாக தாங்கள் அறிந்திருக்கிறீர்களா? எட்டாவது கேள்வி, குழந்தைகளுடைய பிரிவுக்கு அனுமதிக்கப்பட்ட நேரத்தையும் அதன் பின்னர் வைத்திய அதிகாரி அந்த குழந்தையை பார்வையிட்ட நேரத்தையும் சொல்ல முடியுமா? ஒன்பதாவது கேள்வி, குழந்தையை பார்வையிட்ட போது உணவு ஒவ்வாமை அறிகுறிகள் இருந்ததா? அவ்வாறு இருந்ததாயின் அந்த குழந்தைக்கு வழங்கப்பட்ட சிகிச்சையை சபைக்கு தெரிவிக்க முடியுமா? பத்தாவது கேள்வி, அந்த குழந்தைக்கு வழங்கப்பட்ட மருந்து சாதாரண வைத்தியர் ஒருவரால் சிறப்பு வைத்திய நிபுணர் இல்லாத நிமிடங்களில் வழங்கக்கூடிய ஒரு மருந்தா? பதினோராவது கேள்வி, குறித்த குழந்தைக்கு வழங்கப்பட்ட மருந்துகள் தொடர்பாக பெற்றோருக்கு அறிவுறுத்தல் வழங்கப்பட்டதா? அவ்வாறு வழங்கப்பட்டு இருந்தால் அவை முறையாக பிஎஸ்டியில் பதிவு செய்யப்பட்டதா? அவர்களுடைய சிக்னேச்சர் இருக்கிறதான் தான் கேட்கிறேன். குழந்தைகளுடைய பெற்றோர் அம்மருந்துகளுக்கான சம்மதத்தை வழங்கியிருந்தார்களா? பன்னெண்டாவது கேள்வி, குழந்தை இறந்த பின்னர் குறித்த குழந்தையின் மரணம் தொடர்பாக பெற்றோருக்கு தெளிவுபடுத்தப்பட்டதா? பதிமூன்றாவது கேள்வி, மேற்படி குழந்தையின் உயிரிழப்பானது மருத்துவ அசண்ட இனம் என்ற ஒரு பகுதிக்குள் அடக்கப்பட வேண்டிய ஒன்று என்பதில் எந்த சந்தேகமும் இல்லை. ஆயினும் மேற்படி குழந்தையினுடைய இறப்பு தொடர்பான சம்பவத்தினை வைத்திய அத்தியட்சகர் முறையாக சட்ட ரீதியாக நடவடிக்கை எடுத்து போலீசாருக்கு அறிவித்தாரா? பதினான்காவது கேள்வி, மேற்படி குழந்தையின் இறப்பு தொடர்பாக தங்களுடைய அமைச்சினால் ஆரம்பிக்கப்பட்ட முதற்கட்ட விசாரணை மற்றும் அதனது அறிக்கையை பாராளுமன்றத்தில் சமர்ப்பிக்க முடியுமா? பதினைஞ்சாவது கேள்வி, மேற்படி குழந்தை இறந்தது தொடர்பான முதற்கட்ட விசாரணையின் போது குற்றம் அடையாளம் காணப்பட்டதா? அவ்வாறாயின் அந்த குழந்தைக்கு மருந்து வழங்கிய வைத்தியர் தற்காலிகமாக சேவையில் இருந்து நீக்கப்பட்டிருக்கிறாரா? பதினாறாவது கேள்வி, மேற்படி குழந்தைக்கு மரணத்தின் பின்னரான போஸ்ட்மார்ட்டம் செய்யப்பட்டதா? அந்த போஸ்ட்மார்ட்டம் ரிப்போர்ட்டில் குறிக்கப்பட்டுள்ள இறப்புக்குரிய காரணம் என்ன? பதினேழாவது கேள்வி, மேற்படி வைத்தியரை பாதுகாப்பதற்குரிய நடவடிக்கையையும் பொதுமக்களை ஏமாற்ற நடவடிக்கைகளையும் வைத்தியசாலை நிர்வாகம் செய்கிறது என்ற முறைப்பாடு ஒன்றினை பொதுமக்கள் முன்வைக்கிறார்கள், அது தொடர்பாக தாங்கள் சொல்லிக்கொள்ள வேண்டியது என்ன? நன்றி.
ஹானரபிள் மினிஸ்டர்.
கரு கதாநாயக துமணி, 2025 டிசம்பர் மாசே 21 ராத்திரி 7:20 பமண முலத்தியூ டிஸ்ட்ரிக் மகாரோஹாலட் அதுலத் துணு குகணேசன் தினோஜா கேன தொலஸ் அபிவிருதி தரிய மரணேட்ட பத்வீம சம்பந்தேன் சிதுவீம வார்த்தா வெளாத்தி வேணவா அத்தரம் மம මේ මෙතනදී ඔබතුමා ඉල්ලනවා මේ අර්ජුනා මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු නිවේදනයේ තිබෙන්නේ ඝාතනයට සාධාරණ පරීක්ෂණයක් කියලා. මරණයක් සිදු වෙලා තිබෙනවා ගරු මන්ත්‍රීතුමා. ඒකෙන් කවුරුත් අපි කනගාටු වෙනවා. මේ සම්බන්ධයෙන් දැනට රෝහල සහ පළාත් මට්ටමින් අපි පරීක්ෂණයක් කරලා තියෙන මූලික පරීක්ෂණයක් කරලා තිබෙනවා. ඒ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය ලැබිලා තිබෙනවා. ඒ මත පදනම් කරලා ඉදිරි විමර්ශන කටයුතු අපි කරගෙන යනවා. ඒ නිසා පරීක්ෂණයක් පැවැත්වෙන නිසා විශේෂයෙන්ම මේ මරණය සිදු වුණේ රෝහල් කාර්ය මණ්ඩලයේ සිදු වුණු අපහසුතාවයකින්ද කියන එක සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කරගෙන යන්නේ. විශේෂයෙන්ම පරීක්ෂණයක් සිදු වන නිසා පරීක්ෂණයට බාධා නොවන ලෙසට කරුණු මම ඉදිරියේදී වාර්තා කරන්නම්.